ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
සතියක් ගෙවිලා ගිහිල්ලා තවත් සතියක් ආරම්භ වෙන අද දවසේදී මාර්තු මාසයේ 22 වැනිදා සඳුත දවස හත දවසේ අපි සුපුරුදු පරිදි ගෙවිලා කිය සතිය ශ්‍රී ලංකාවේ අපේ මව්බිමේ උණුසුම් තත්ත්වෙත් කතා බහ කිරීම එහෙමනම් ආරම්භ කරනවා සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම තුලින්. බොහෝ දේ අපේ මව්බිම තුල සිදුවෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන මේ කෙටි කාල සීමාව ඇතුළත තුලදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කාරණා කිහිපයක් කෙරෙහි අපේ අවධානය සුපුරුදු පරිදි යොමු වන්නේ විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව විදිහට දැනගත යුතු විමසා බැලිය යුතු කරුණු සම්බන්ධයෙන්ුයි අපේ සුපුරුදු අවධානය යොමු වන්නේ. ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානමින් සිටින අසපුරුදු ලෙසින්ම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදැසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදැසනක් දිල්රුක්ෂේ.
කාරණා කිහිපයක් අතරතුරේදී අලුතෙන්ම අපිට වාර්තාවන සහ ආරංචි ලැබෙන තොරතුරුකින් අපි කතාව පටන් ගනිමු. ඒ තමයි පළාත් සභා. කාලයක් තිස්සේ මේක කතාබහ වෙමින් තිබුණු කාරණාවක්. මුලින්ම පළාත් සභා අනවශ්‍යයි කියන වගට ලොකු හඬක් නැගුණා. මැතිවරණ දිගින් දිගටම කල්යාමෙන් අනතුරුව, විශේෂයෙන්ම පසුගිය වතාවේ ශ්‍රී ලංකාවේ මහමැතිවරණයෙන් අනතුරුව. නමුත් දැන් දැන් වෙනකොට මේ පළාත් සභා ඡන්දය තැබිය යුතුයි කියන තත්වයට කතාබහ ඇති වෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඉදිරියම් සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවා කියලායි තොරතුරු අනාවරණය වෙන්නේ. මේ සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්ව විමසා බලමින්ම එහෙනම් අද සාකච්ඡාව අපි ආරම්භ කරමු මනෝජ්.
ඔදලුක්ෂිය ආණ්ඩු පක්ෂයේ පක්ෂනායකින්ගේ රැස්වීමක් ගිය අඟහරුවාද හැන්දෑවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පක්ෂනායක රැස්වීමේදී අවධානය යොමු වෙච්චි ප්‍රධාන මාතෘකාව වුණේ කාලෙකින් තියන්න බැරි වෙලා තිබුණු පළාත් සභා ඡන්දය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නිසා ව්‍යවස්ථානුකූලව ඡන්දය තියන්න සිද්ධ වෙන බව ජනාධිපතිතුමත් සනාථ කරලා තිබුණා. පළාත් සභා මන්ත්‍රී සංසදයේ නියෝජිතයින් මේ ඔවුන්ගේ හමුවේදී ඉදිරිපත් කරලා තිබුණු අදහසුත් ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට යොමු කරා. ඊට පස්සේ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න ඕන කියන අදහසට බොහෝ දිනක් ඇවිල්ලා හිටිය. දැන් කාලයක් තිස්සේ අපි දන්නවා යම් ආකාරයකින් වියදම් සිද්ධ වෙනවා, නඩත්තු සිද්ධ වෙනවා. නමුත් මන්ත්‍රීවරු නැති එක විතරයි වෙන්නේ. නමුත් පළාත් සභා ක්‍රමයේ රට අපේ වගේ පුංචි රටකට මෙතරම් බලය විමද්දගත කිරීමක් අවශ්‍යද, පළාත් සභාව ඕනද කියලා සංවාදයකුත් යනවා. ඉතින් ඒ අතරේ තමයි මේ තත්ත්වයන් වාර්තා වෙන්නේ. දැන් මේ පිළිබඳව කතා කරපු ජනක බණ්ඩාර තෙන්නකෝන් විෂයභාර අමාත්‍යවරයා, ඔහු කිව්වා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාවත් ළඟදී හම්බ වෙලා, අගමැතිතුමාවත් හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මැතිවරණේ තියන්න පුළුවන් කියලා. දැනට තියෙන මතවාදය තමයි මොන ක්‍රමය ඇතුළත මේ පළාත් සභාව තියන්නේ කියලා. පරණ මනාප ක්‍රමයටම තියෙනවද, නැත්නම් මේ දැනට සම්මත කරලා තියෙන කොට්ටාස අනුපාත ක්‍රමයට තියෙනවද කියන කාරණය, මේ මොන තීරණය ගත්තත් ඒ වෙනස් වීම පිළිබඳව පාර්ලිමේන්තුවට පනත් කෙටුම් පතක් ගෙන එන්න සිද්ධ වෙනවා. මොකද ඡන්දේ තියන්න ඕන අලුත් ක්‍රමවේදය දැනට තීරණය කරලා තියෙන නිසා ඒ සම්බන්ධෙනුත් කටයුතු කරනවා කියලා විෂය භාර ඇමතුමා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා සඳහන් කළා. පොදුවේ ගත්තොතින් පළාත් සභා ඡන්දය තවදුරටත් අවශ්‍යද කියන සංවාදය මතුවෙලා තියෙද්දි පළාත් සභා ඡන්දය තියෙනවා කියන තැනට ආණ්ඩුව යොමු වෙලා තියෙනවා.
ඔව, මේ සම්බන්ධව යම් යම් අදහස් මතවාද ඇති වෙනවා. බොහෝ දෙනෙකුගේ එතරම් කැමැත්තක් නැතිව හෝ යම් නීතිමය පැත්තෙන් ගත්තහම ගැටලුකාරී තත්වයක් තියෙන වගට තොරතුරු තමයි අපිට වාර්තාවන්නේ විවිධ අදහස් දිහා බැලුවහම. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මොනවද කියන්නේ කියලා. විශේෂයෙන්ම ඔහු පහුගිය දවසට කියමින් හිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට දීලා තියෙන මේ තීන්දුවත් එක්ක පළාත් සභාව පවත්වන්න බෑ කියලානේ. දැන් බලමු ඔහුගේ අදහස මොකද්ද කියලා.
පළාත් සභාව මැතිවරණය පවත්වන පීතාම් ඉක්මනින් කටයුතු කරන වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. අලුත් ඡන්ද ක්‍රමයේද පරණ ඡන්ද ක්‍රමයේද කියන කාරණේ තීරණය කරන්න ඕන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයත් එක්ක. ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තියෙන නඩු තීන්දුවත් එක්ක අපිට මේ ඡන්දේ තියන්න පුළුවන් වාතාවරණයක් නැහැ. පළාත් සභාව සක්‍රිය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. පළාත් සභාව සක්‍රිය වෙනවා.
ඔව්, එතකොට මේ පොහොට්ටු පක්ෂයේ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයෙක් කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විමල් වීරවංශ මහතාත් ඒ වගේ අදහසක තමයි ඉන්නේ. හරි නීතිමය තත්වයක් නැතුව මේක පවත්වන්න බැහැයි කියන මතේ.
පළාත් සභා පවත්වීමට කල්පනා කරනවා නම් මේ නීතිමය ගැටලුවට මුලින් උත්තර සෙවිය යුතුයි. දැනට තියෙන පත්වය අනුව මේ පළාත් සභා තියන්න බෑ කියනවා නම් ඒ ගැටලුව විසඳ ගන්න ආණ්ඩුවේ බහුතරයක් කල්පනා කරනවා ඒ මැතිවරණය පැවැත්විය යුතුයි කියලා.
ඔව් රාජා මත විදුර වික්‍රමනායක ඉන්නෙත් එවැනි වූ අදහසක
එක එක්කෙනාට ඕනෑ ආකාරයට බලය තියාගන්න හදපු දේවල්නේ ව්‍යවස්ථාව අස්සට රිංගෝපුවා ඒවා තවදුරටත් ගෙනියනවද නැද්ද කියන එක ජනතාව තීරණය කරන්න පළාත් සභාව කියන්නේ සුදු අලියේ මේක තමයි මහජනතාවගේ මතය පළාත් සභාව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි පෞද්ගලිකව එකඟ නැහැ
දැන් කවුද මේකට කැමති කියන ප්‍රශ්නෙත් එනවා මොකද බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධව යම් විරෝධතා සහිත අදහස් අපිට හැනහින්ද පැවිදි හඬ සංවිධානය නියෝජනය කරමින් පූජ්‍ය පක්ෂය වෙනුවෙන් පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේත් ඒ සම්බන්ධව අදහස් පල කළ තිබුණ ටිකක් සැරට විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරනවා කියලා මේ පළාත් සභා නැවත වතාවක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරවතින් එහෙම පැවිදි පාර්ශ්වය පැත්තෙන්
ජනාධිපතිතුමනි ඔබතුමාගේ සෞභාග්‍යමත් දැක්මට පළාත් සභාවෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. මහා සංගරුවන දැනටම සංවිධානයෙන් පවතින පළාත් සභාව ගෙනාව ගෙන්ගෙට ගිහිල්ලා පළාත් සභාව හතරන අසාර්ථක කරන්න.
පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව තොරතුරු විමර්ශනයට පත්කරන ලද ජනාධිපති විමර්ශන කමිටුව හරහා ජනාධිපතිවරයාට බාර දුන්නු අවසන් නිර්දේශ සහිත කමිටුවේ නිර්දේශ සහිත වාර්තාවෙන් පස්සේ කතාබහ කිහිපයක් ඇති වුණා ශ්‍රී ලංකාවේ. ඔබ දන්නවා විශේෂයෙන්ම එක රටක් එක නීතියක් කියන තත්වය සම්බන්ධව ඉදිරියේදී මේ වගේ අන්තවාදී ක්‍රියා වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධව මෙයාදී නොයෙක් වශයෙන් එහිදී අපි දැක්කා මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යවරයා සරත් වීරසේකර මහතා මේ බුර්කා ප්‍රශ්නයක් පිළිබඳව කතා බහ කරනවා යලිත් වතාවක්. මේක පාස්කු ප්‍රහාර සමයේදී දැඩි ලෙසින් කතා බහ වුණු කාරණාවක්. එක රටක් එක නීතියක් නැවත වතාවක් ලංකාවේ ක්‍රියාත්මක විය යුතුයි, බුර්කාව තහනම් කළ යුතුයි කියන කතාව. හැබැයි එකපාරටම මේ බුර්කා කතාව විශාල වශයෙන් ආන්දෝලනාත්මක කතාවක් විදියට උඩට ආවා. ඊට පස්සේ දැන් ඒක කිසිම සද්දයක් නැති තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. මම කැමතියි මනෝජ් මේ බුර්කා ප්‍රශ්නය සම්බන්ධව ඇයි අමාත්‍යවරයා මේ වගේ ප්‍රකාශයක් හදිසිය කළේ? ඇයි දැන් මේ පිළිබඳව කිසිම සද්දයක් නැති? මොකක්ද මේ සම්බන්ධව සිදුවන ක්‍රියාදාමය ශ්‍රී ලංකාව තුල?
ඔව්, දැන් මේ බුර්කාව නිකාබය තහනම් කරන්න රට ඇතුලේ සංවාදය ආරම්භ වුණේ පාස්කුරිදා ප්‍රහාරයෙන් පස්සේ. රටේ තියෙන නීතිත් එක්ක ඒ ඇඳුම් තහනම් නොකරත් විටින් විට අපරාධ සිදුවන ලංකාව වගේ රටකට ඒ වගේ ඇඳුම් අපරාධකරුවන්ට සැඟවිලා පලා යන්න පහසුවක් වෙනවා කියන සංවාදයේ තිබුණා. ඔය අතරේ තමයි ඊයේ පෙරේද දවසක අපි පසුගිය සතියේ සඳහන් කරපු විදිහට මේ බුර්කාව සහ නිකාබය ලංකාවේ තහනම් කරන පනතකට සවන් අත්සන් කරා කියලා මහජන ආරක්ෂක ඇමතිතුමා රියාඩ් මිනල් සරත් වීරසේකර ඇමතිතුමා කියන්නේ. එහෙම කියලා ඉතාම කෙටි කාලයකින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක කේලේ නඹුක්කැල්ල ඇමතිතුමා මේ ප්‍රකාශය අයින් කරනවා. ඔව් කියන්නේ රජය මේ බුර්කාව නිකාබය තහනම් කරන්න තීරණය කරලා නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ඒ තීරණය අරගන්නේ කියලා ඔහු සඳහන් කරනවා. කොමනත් විශේෂ අමාත්‍යවර රිජුව ඉන්නවා තමන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක පුරා කියන දේ එක්ක. හැබැයි දැන් මේ වෙලාව නොගැලපෙන වෙලාවක් කියලා ඇතැම්මයි සඳහන් කරනවා. ඒකට හේතුව තමයි දැන් මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එය යෝජනාවක් ගේන ඉන්න නියමිතයි. එතකොට රටවල් ශ්‍රී ලංකාවේ පැත්තට පක්ෂපාතී කරගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ කියන්නේ කරුණු පැහැදිලි කිරීම වගේ දේවල් මේ දවස්වල සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරේ මුස්ලිම් රටවල් අපිට සහයෝගය ලබා දෙන සූදානම් වෙලා හිටපු රටවල් මේ තත්ත්වයට එක්ක වෙනස් වේවිද දන්නේ නැහැ කියන අදහසින් බුර්කාව සම්බන්ධයෙන් කාරණය කැබිනට් සාකච්ඡාවට නොගෙන ආවාය කියලා අදහසකුත් තියෙනවා. කොහොම වුණත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරල් මහාචාර්ය ජයනත් කොළඹගේ මහත්මයාත් කියනවා මේ වගේ තහනමක් පනවන්න රජයේ තීරණයක් අරගෙන නැහැ. හුදෙක් මේක යෝජනාවක් විතරයි, දැනට ඒක සාකච්ඡාවට භාජනය වෙමින් තියෙන්නේ කියන කාරණය සඳහන් කරනවා. එහෙම නැතුව බුර්කාව නිකාබේ තහනම් කරන්න රජයේ තීරණයක් අරගෙන නැහැ කියලා නිවේදනයක් නිකුත් කරමින්ම විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ඉතින් මේ අතරේ අපිට පේන්න තියෙනවා මේ අවශ්‍යතාවය ටිකක් පස්සට යයි කියලා. පස්සේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි කියලා විශේෂ බාර අමාත්‍යවරයාත් කියනවා.
දැන් කතාවක් තියෙනවනේ සාමාන්‍ය ජන සමාජයේ මේ බුර්කා ප්‍රශ්නය ටිකක් යට ගැහිලා තියෙන්නේ මේ දවස්වල ජිනීවා සමුළුව පැවැත්වෙන නිසා කියලා. අද විශේෂ දවසක් බවටත් පත් වෙනවා. මොකද ජිනීවා වල ශ්‍රී ලංකාව සම්බන්ධව යම් චෝදනා එල කරමින් රටවල් හයක් එකතුව යෝජනාවලියක් ගෙනාවා. ඒට අදාළ ඡන්ද විමසීම අද දවසේදී සිදුවන්නට නියමිතයි කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. දැන් ওই ඡන්ද විමසීම වෙනකන් මේක සද්ද නොකර ඉන්නවා කියන කතාවකුත් තියෙනවා. ඒ සම්බන්ධව ඔබට මොනවද වාර්තාවන් තොරතුරු?
ඔව් ඇත්තටම දැන් මේ තහනම කරන්නේ මේ සම්බන්ධයෙන් සංවාදය ඇති වෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඉතින්නේ අවධානම ඉදිරියටත් මතුවෙන්න පුළුවන් ඒ නිසා මේ තහනම ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙනවා ඒක අවශ්‍යතාවයක් විදිහට බොහෝ වෙලාවට හඳුරගෙන තියෙනවා ඔවුන්ගේ කියන්නේ මුස්ලිම් ජනතාවගේ සාම්ප්‍රදායික ඇඳුම නෙමෙයි පසෝ එකතු වෙච්ච බුර්කාව පිළිබඳව මේ කතා කරන්නේ නමුත් මුස්ලිම් සමාජයේ ඔවුන්ගේ නීති රීති සහ වටපිටාව පිළිබඳව ඉතා සංවේදී මම කල්නුත් කිව්වා වගේ ජිනීවා මානවිකම සංගුලුවේදී ලංකාවට සහයෝගය ලබා දෙන මුස්ලිම් රටවල් තීරණය කරලා තියෙනවා ඔවුන් එකඟ වෙලා තියෙනවා යම් විදිහකට බුර්කා තහනමක් මේ වෙලාවේ අරගෙන આવොත් ලංකාව අන්නාගම් වලට සලකන්නේ නැහැ කියන පදනම මත මුස්ලිම් රටවල් සහයෝගය ලබා නොදීවි කියන අදහසින් මේක ටිකක් පස්සට දාගත්ත කියලා කියනවා කොහොම වුණත් විශේෂ භාර ඇමතිවරයා කිව්වේ ඉදිරියේදී මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දාලා සාකච්ඡා කරලා තීරණයක් ගනීවි කියන අදහස
දැන් අපි මේ ජිනීවාවල තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ තියෙන සූදානම පිළිබඳවත් මෙතනදී මම අවධානයට ලක් කරමු මනෝජ්. දැන් විදේශ අමාත්‍යවරයා මොනවද මේ සම්බන්ධයෙන් කියන්නේ? එතකොට මේ වෙනකොට වාර්තා වෙන්නේ මොන වගේ තොරතුරුද ශ්‍රී ලංකාවට පක්ෂව සහයෝගය ලබා දෙන රටවල් සහ ශ්‍රී ලංකාවට විපක්ෂව ඡන්දය ලබා දෙන කින් රටවල් සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන කරුණු ලංකාවට?
ඔව් දැන් බොහෝ දුරට අද දවසේ මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වේවි. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් හයක් එකතු වෙලා තමයි ලංකාවට එරෙහිව මේ යෝජනා ආරං ඉන්නේ. ඒ අනුව ඡන්ද විමසීමකට උන් යන සූදානමක් තියෙනවා. නමුත් අපි දැක්කා මේ සැසිවාරය ආරම්භ වෙන මොහොතේම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළු ආමතලා ශ්‍රී ලංකාවේ විස්තාවරයේ අපේ විදේශ කටයුතු ඇමතිතුමා කිව්වා මෙවැනි ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය එකඟ නොවෙනවා කියලා කිව්වා. වැරද්දක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් පෙන්වා දෙන්න එකේ ගැටලුවක් නෑ. ඒවා මේ අවසානයේ ඡන්ද විමසීමක් පවත්වන්න සදාචාරාත්මක අයිතියක් නැහැ කියන කාරණය විශේෂ බාර ඇමතිවරයා කිව්වා. දිගින් දිගටම මානව හිමිකම් මහ කොමසාරිස්වරයේ ක්‍රියාකලාපයේ කොමිසමේ ක්‍රියාකලාපයේ ශ්‍රී ලංකාව විවේචනය කරමින් ඉන්නේ. ඔවුන් මේ පිළිබඳ ප්‍රසාදයක් නොමැති බව කිව්වා. කොහොම වුණත් ඡන්දයක් පැවැත්වුණොත් ඒ සඳහා රටවල් සහභාගී කරවා ගන්න යම් සාකච්ඡා පැවැත්වෙනවා කියලා ආරංචි වෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යතුමා ලංකාවට ඇවිල්ලා ගියා. අපි අගමැතිතුමා බංග්ලාදේශයට ගියා. විදේශ කටයුතු ඇමතිතුමාව ලංකාවේ මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු හමු වුණා. ඉතින් මේ එකඟතාවන් එක්ක පසුගිය වතාවට වඩා වැඩි රටවල් ප්‍රමාණයක් සහයෝගය ලබා දෙයි කියලා ශ්‍රී ලංකා රජයේ විශ්වාසයෙන් ඉන්නවා. ඒත් එක්කම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමත් කිව්වේ ඉන්දියාව පිළිබඳව ප්‍රශ්න කරපු අවස්ථාවේ ඉන්දියාව කොයි වෙලාවත් ලංකාවට උදව් නොකර ඉන්නේ අවශ්‍ය වෙලාවදී ලංකාවට උදව් කරා. ඒ වගේම මේකෙත් ලංකාවට හානියක් නොවන තීරණයක් ගනී කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා කිව්වා. ඉතින් ඒ ප්‍රශ්නයක් තියෙනවා මේ යෝජනාවලිය ඇතුළත් කරලා තියෙනවා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒ කියන්නේ පළාත් සභාව තියන්න ඕන කියලා. ඉන්දියාව විරුද්ධව අතයිස්සෝතින් පළාත් සභාව තියන්න ඕනේ නැහැ කියන එකට ඉන්දියාව අත උස්සන්නේ කියලා එහෙම තත්ත්වයක් තියෙනවා. ඉන්දියාවට අමතරව බංග්ලාදේශය ලංකාවට සහාය ලබා දෙන්න සූදානම් බව කිව්ව කාරණේ දැන් මේ වෙනුවට තහවුරු වෙලා තියෙනවා. දෙදින නිල සංචාරයක් එමා කරලා බංග්ලාදේශයෙන් ඉඳලා ඊයේ අග්‍රාමාත්‍යතුමා ආවේ ලංකාවට. ඒ අනුව සාකච්ඡාවේදී ලංකාවට සහයෝගය ලබා දෙන බංග්ලාදේශය තීරණය කරලා තිනවා. පාකිස්තානයේ වැනි අවබෝධතාවයකට ආව සනත් රාමතුර ලංකාවට ආපු වෙලාවේ ලංකාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වෙනවා රටවල තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන්. ඒ අනුව ඔවුන්ගේ එකඟතාවයත් අද දවසේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදී සමුළුවේදී අපිට දැක ගන්න පුළුවන්කම ලැබේවි. ඡන්ද විමසීමක් පැවැත්වුණොත් පක්ෂද විපක්ෂද කියන කාරණේත් එක්ක
අවධානයට ලක් කරමු. මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හිටපු අමාත්‍යවරුන් ආණ්ඩුකාරවරුන් අත්අඩංගුවට ගැනීම සිදු වුණා විවිධ චෝදනා යටතේ. මුලින්ම අවධානයට ලක් කරන්න කැමති බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධව ගොනු වෙලා තියෙන චෝදනා මොනවද? දැනට අත්අඩංගුවේ සිටමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම කාරණා මොනවද? එතකොට ඒ සම්බන්ධව තියෙන දේශපාලනික වටපිටාව පිළිබඳවත් දැනගන්න කැමති මම මුලින්ම.
ඔව්, ජාතික සමග පෙරමුණේ නායකයා අසාද් සාලි මහත්මයා ලංකාවේ පහුගිය දිනවල එක රටක් එක නීතියක් කියන සංකල්පය දිගින් දිගටම සාකච්ඡා වුණා. ඒකෙදි ඔය ප්‍රාදේශීය නීති ඉවත් කිරීම සම්බන්ධයෙන් එක් එක් ජන කණ්ඩායම් වලට විශේෂවන නීති ඉවත් කරලා එක නීතියකට රටපත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වුණා. ඒකෙදි ඊට ප්‍රතිගාමී අදහසක් අසාද් සාලි මහත්මයා සිද්ධ කරා කියලා ඔබ මේ වන විටත් දන්නවා. පහුගිය 11 දවසේ ඔහුව අත්අඩංගුවට පත් වෙනවා. ඔහුගේ පෞද්ගලික රටේන් ගමන් කරමින් ඉඳද්දී අතරංගුවට පත් වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වපු සරත් වීරසේකර විශේෂ අමාත්‍යවරයා කිව්වේ අසත්සාලි මහත්මයා අතරංගුවට අරගෙන තියෙන්නේ පාස්කුරිද එල්ල වෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් කියලා. ඒ අනුව විමර්ශන කටයුතු ඉස්සරහට කරගෙන යනවා. ඒ වගේම මාවනැල්ල බුදුන් පිළිමවලට හානි කිරීමේ සිද්ධිය වගේම තවත් කාරණාවලට අසත්සාලි හිටපු ආණ්ඩුකාරවරයා ඍජුව හා වක්‍රව සම්බන්ධ වෙලා තියෙනවා කියලා තොරතුරු හෙළි වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කරා. ඒ අනුව දැන් මාස 3ක කාලයක් රඳවා සභාවගෙන ප්‍රශ්න කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ ප්‍රශ්න කිරීම සිද්ධ වේවි. ඔහු සම්බන්ධයෙන් විවිධ අදහස් කියවෙනවා. ඔහුගේ වාහනේ තිබිලා විදේශ රටක නිෂ්පාදනය කරපු ගිනියාවියක් අරගත්තා. ඒ වගේම ඉන්දියාවේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් සමග යම් ආකාරයේ සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම මාවනැල්ලේ බුදු පිළිම කැඩූ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා මේ අත්අඩංගුවට පත් වෙච්ච අවස්ථාවේ මොවුන්ව නිදහස් කරගන්නත් අසත්සාලි හිටපු ආණ්ඩුකාරවරයා මැදිහත් වුණා කියලා ඒ දවස්වල ප්‍රකට කාරණාවක් තිබුණා. මේ සියලු දේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරාවි කියලා විශ්වාස කරනවා. මාස 3ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා ඔහුගෙන් ප්‍රශ්න කිරීම වෙනුවෙන්.
තවත් ප්‍රධාන පෙළේ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව දේශපාලනිකව ජන සමාජයේ මේ දෙපාර්ශ්වයම අවධානය යොමු වෙලා තිබුණා. ඒ තමයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ තවත් විත්තිකරුවන් අට දෙනෙකු මොවුන්ට එල්ල වෙලා තිබුණු චෝදනාව තමයි බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඒ මුදල් වංචාවලට කෙලින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධයි කියන චෝදනාව මත. මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන කාරණා විශේෂයෙන්ම දැන් මේ නඩුව කැඳවන්නට දින නියම කළා තියෙනවද? මොවුන්ගෙන් මොන වගේ කාරණා සම්බන්ධයෙන්ද ප්‍රශ්න කිරීමින් තියෙන්නේ? ඒ සම්බන්ධව වෙන කාරණා පිළිබඳව මම ඊළඟට සාකච්ඡා කරන්න කැමතියි මනෝජ්.
ඔව්, දැන් බණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන වෙලාවේ ඊට අඩු ලංසු ඉදිරිපත් කරන්න කියලා රාජ්‍ය බැංකුවලට උපදෙස් දීලා වංචා කරා කියලා විත්තිකරුවන්ට චෝදනා 32ක අධිචෝදනා පත්‍රයක් බාර දුන්නා. ඊට පස්සේ තමයි විත්තිකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්න මේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල තීරණය කළේ. ඒ අනුව ඊටම මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයා, ඒ වගේම පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්‍රි ඇලෝසියස්, අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, ඒ වගේම මේ සමාගමේ සේවකයන් විදිහට කටයුතු කරපු චිත්‍රාරංජන් පුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, මහබැංකු නිලධාරීන් විදිහට කටයුතු කරපු එස් පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර, මේ අයව මේ නඩුවේ විත්තිකරුවන් විදිහට නම් කරලා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව ඔවුන්ව මුලින්ම වැලිකඩ කාන්තා බන්ධනාගාරයට දැම්මේ. කොළඹ බන්ධනාගාරවලට ඇතුළත් කරන සිරකරුවන් නිරෝධායන කටයුතු සිද්ධ කරන්නේ කාන්තා බන්ධනාගාරේ. ඊට පස්සේ ඔවුන්ට PCR පරීක්ෂණ සිද්ධ කරා. PCR පරීක්ෂණ කියන්නේ PCR නෙගටිව් කියලා ආවේ. ඊට පස්සේ ඔවුන්ව අදාළ බන්ධනාගාරවලට යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ කොළඹ බන්ධනාගාරයට දාලා ඔවුන් රිමාන්ඩ් සිරකරුවන් විදිහට මේ වෙන විට ඉන්නවා. නමුත් දැන් මේ PCR පරීක්ෂණ සිදු කිරීම සහ මේ නිරෝධායන ක්‍රියාවලිය නිසා ඔවුන් එකවර උසාවියට රැගෙනීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ හින්දා මේ නඩුව නැවත කැඳවන්න 23 වෙනි දටේ මන්නතම් හෙට දවසට දින දීලා තියෙනවා. ඊට පස්සේ ඊට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරાવી කියලා වාර්තා වෙනවා.
ඔව්, ඒත් එක්කම මේ මහබැංකු බැඳුම් කර මේ සිදුවීමේ ප්‍රධාන චූදිතයා බවට පත් වෙලා සිටින මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඒ වගේම අජහන් පුංචේවා කියන දෙන්නත් මේ අතරංගුවට ගැනීමේ නාමලේඛනයට අයත් පිරිසට ඇතුළත් වෙලා තිබුණා. නමුත් ඔවුන් විදේශගත වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ සම්බන්ධව මොන වගේ ක්‍රියාමාර්ග ගන්නටද සූදානමක් තියෙන්නේ පිළිබඳව තොරතුරුත් වාර්තා වෙනවද?
ඔව්, නීතිපතිවරයා ගැන මේ පිළිබඳව නඩුව විභාග කරපු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. විශේෂයෙන්ම උදාර්පන නීතිය යටතේ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්න සිංගප්පූරුවේ නීතිපතිවරයාට ආයමත් කරුණු පැහැදිලි කරලා යවලා තියෙනවා කියලා සඳහන් කළා. ඉදිරියේදී ඔහු දැන් මේ වෙනකොට අධිකරණය මගහැරලා ඉන්නේ, ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබේවි කියලා සඳහන් කළා. කොමුණත් මේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය 2019 අවුරුද්දේ අගෝස්තු 9 වෙනිදා තමයි වරෙන් තුනිකුත් කරලා තියෙන්නේ. ඔහු අර්ජුන් මහේන්ද්‍රන් නමක් වෙනස් කරගෙන සිංගප්පූරුවේ ඉන්නවා කියලා වාර්තා වෙනවා. මීට කලින් අවස්ථා දෙකකදී ඒ පිළිබඳ ඉල්ලීම් කරා. නමුත් ප්‍රතිචාර තිබිලා තිබුණේ නැහැ. මේ වර 3 වෙනි වතාවටත් ඒ පිළිබඳ ඉල්ලීමක් කරලා තියෙනවා කියලා තමයි අධිකරණයට දැනුම් දුන්නේ.
සහ සාකච්ඡාව අතරතුරේදී අපි කෙටි මතක් කිරීමක් කරනවා. මේ වෙනකොට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපාලා තියෙන දැඩි ගංවතුරු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත අගමැතිවරිය ග්ලැඩිස් බෙරිජික්ලියන් මේ සම්බන්ධව වන විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සිටිනවා. ප්‍රාන්තයේ මේ සම්බන්ධව වන සැලසුම්, මේ වගේම හදිසි සේවාංශ සහ සෞඛ්‍යාංශවල සැලසුම් පිළිබඳව SBS සිංහල Facebook පිටුවට ගියොතින් Facebook Live ආකාරයට මේ තොරතුරු දැන් මේ වෙනකොට අපි ඔබට සමීප කරමින් තියෙන්නේ. දැන් ඔබ වැඩසටහනට සවන් දෙනා නම් ඔබට පුළුවන් වැඩසටහනේ අනතුරු මේ Facebook Live එක වීඩියෝ එකක් විදිහට ඒක සේව් වෙනවා අපගේ SBS සිංහල Facebook පිටුවෙම. ඉතින් ඔබට පුළුවන් පසු හරි මේ තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට ගිහිල්ලා. 11:49 දැන් වෙලාව අපි තවත් කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරනවා, විශේෂයෙන්ම COVID-19 තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ. විශේෂයෙන්ම දැන් එන්නත් කරන වැඩසටහනට චීනයේ නිෂ්පාදිත එන්නතත් එක්වන්නට නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙනවා. එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා නැති නිසා ඒ සම්බන්ධව යම් ප්‍රශ්නයක් තියෙනවා. මේකට කොහොමද අනුමැතිය ලැබිලා නැති එන්නතක් ශ්‍රී ලංකාවේ ලබා දෙන්නට සැලසුම් කරන්නේ කියලා විශේෂයෙන්ම වසංගත රෝග සහ කොරෝනා රෝග පාලන රාජ්‍ය අමාත්‍යවරිය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මේ සම්බන්ධව යම් අදහස් දැක්වීමක් කළා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මේ කොවිඩ් මර්ධනය කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරි වැඩසටහන් පිළිබඳවත් යම් අදහස් දැක්වීමක් කළා. අපි ඒ අදහස් වලට මුලින්ම සවන් දෙලා ඉඳිමු මනෝජ්.
අපි දවසකට 100,800ක් විතර PCR ටෙස්ට් වලට විතරක් වියදම් කරනවා. රෝගය ලංකාවට ආපුවම ලෝකයටම යනකොට මුළු රටම අපි වැහුවා. වහලා මාස 3ක් විතර තියාගත්තම් කොහෙවත් මිනිස්සු යන්නේ නැහැ, කාටවත් දෙඩේ පැතිරෙන්නේ නැහැ. හැබැයි එහෙම එදිනෙදා ජීවිකාව ගෙනියන මිනිස්සුන් ගේ ඇතුළට දාලා මුළු රටම වහලා අපිට කොච්චර කාලයක් තියාගෙන යන්න පුළුවන්ද?
චීන තානාපති කාර්ය මහත්මයා ඉල්ලීමක් කළා තියෙනවා මෙහි වැඩ කරන චීන අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ අයට ප්‍රමුඛතාවය ලැබෙනවා. WHO අර හදිසි භාවිතාව සඳහා තෝරාගත්ත ඒවට දීලා තියෙනවා. ඒවා දැන් පිරික්සමින් යන්නේ. එතකොට අපේ රටේ මේ ඩොනේෂන් එක බාර ගන්න තමයි දැනට අවසරය දීලා තියෙන්නේ.
ඔව්, දැන් මේ පරිත්‍යාගයේ බාර ගන්න අවසර ලබා දීලා තියෙනවා කියනවා මේ චීනයේ නිෂ්පාදිත එන්නත. ඉතින් එය ජනතාවට ලබා දීම කොහොමද කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැතුව? මේ සම්බන්ධව යම් ප්‍රශ්න තියෙනවා. අපි බලමු වැඩිදුර තොරතුරු දැනගන්නට මනෝජ්කින්. ඒත් එක්ක මනෝජ් අපිට තොරතුරු වාර්තා වෙනවා දැන් විදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ටත් මේ නිරෝධායන කාර්යාවලියේ යම් යම් වෙනස්කම් සිදුවන්නට නියමිතයි කියලා. ඒ සම්බන්ධව යෝජනා ඇතිවලා දැන් ඒ සම්බන්ධව කතා බහ වෙලා තීරණය වෙලා තමාරයි කියලා තමයි තොරතුරු වාර්තා. මොනවද අලුත් මේ නිර්දේශ විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයට?
මේ සම්බන්ධයෙන් නිරෝධායන ක්‍රියාවලිය යාවත් කාලීන කරලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ අනුව ඔය විදේශ රටවල ඉන්න අය ලංකාවට පැමිණීමේදී අනුගමනය කරන්න ඕන මෙච්චර කල් තිබුණු ක්‍රියාමාර්ගය වෙනස් කරලා තියෙනවා. ලංකාවේ පුරවැසියෝ, ඒ වගේම ද්විත්ව පුරවැසි භාවයේ තියෙන අය, නැත්නම් වෙන රටවලින් එන අය කොවිඩ් සඳහා වෙන ඉන්න තියෙන නිර්දේශිත මාත්‍රාවන්, ඒ කියන්නේ සමහර ඉන්නත් මාත්‍රා දෙකක් ගන්න ඕන, සමහර ඒවා එකක් ගන්න ඕන කියලා සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ මාත්‍රා සම්පූර්ණ කරලා සති දෙකකට පස්සේ ලංකාවට ආවොතින් ඒ අය ගුවන් තොටුපළේදී එන්නත් කරණය ගැන තියෙන සහතිකයේ මුල් පිටපත ගුවන් තොටුපළ බලධාරීන් ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට දාලා පැය 24ක කාලයකින් PCR පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කරනවා. හැබැයි කලින් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා රැගෙන යන්න රජයේ ප්‍රවාහන සේවා පාවිච්චි කරා ඔවුන්ගේ ගෙවල් වල අරගෙන යන්න. එහෙම හැබැයි දැන් මෙතන ඉඳලා මේ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉඳලා ගෙදරට යන වැඩේට පෞද්ගලිකව තමන් ගමන් පහසුකම් සලක ගන්න ඕන කියලා අලුත් චක්‍රලේඛ සඳහන් වෙලා තියෙනවා. ගෙදර ගියාට පස්සේ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්න අය ඉන්නවනේ. එහෙම ලබාගෙන එන අය ඒ අය PCR පරීක්ෂණයෙන් සමත් වුණොත් ඒ අයට තවදුරටත් නිරෝධායන වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔවුන්ට ගෙදර යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම කාරණේ. දැන් එන්නත ගන්නේ නැතුව එන පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් දවස් 7ක් තමයි නිරෝධායන වෙන්න ඕන. අර හෝටලයක නිරෝධායන වීමේ කටයුත්ත යොමු වෙනවා නම් නැත්නම් රජයේ මගින් ක්‍රියාත්මක කරන නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා. ඒ වගේ තැනක ඉන්නවා නම් දවස් 10ක් ඉන්න ඕනේ. ඉඳලා PCR කරාට පස්සේ PCR නෙගටිව් නම් ගෙදර ගිහිල්ලා ගෙදරත් තව දවස් 4ක් නිරෝධායනයට යොමු වෙන්න ඕන කියලා තමයි මේ චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ. එහෙනම් බැලුවොතින් ක්‍රමක්‍රමයෙන් සංචාරකයන්ට උනත් පණවල තියෙන සංචරණ සීමා ලිහිල් වෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඉදිරියේදී රටේ කොවිඩ් තත්ත්වය වෙනස් වීමත් එක්ක තවදුරටත් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ලංකාව ඇතුලේ එන්නත් භාවිතය පිළිබඳව ගත්තොතින් චීනය නිෂ්පාදනය කරපු සයිනෝෆාම් එන්නතට ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දුන්න ලංකාවේ හදිසි භාවිතය වෙනුවෙන් ඒ ලබා දෙන එන්නක් මාත්‍රාවලින් මුලින්ම ලංකාවේ ජීවත් වෙන චීන ජාතිකයන්ට එන්නක් මාත්‍රා ලබා දෙන්න කටයුතු කරනවා කියලා විෂය භාර අමාත්‍යවරයෙක් කිව්වා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය ඒකට හේතුවකුත් තියෙනවා. චීන රජය ඉල්ලීමක් කරලා තියෙනවා ලංකාවේ ඉන්න චීන ජාතිකයන්ට ඒ එන්නත මුලින් ලබා දෙන්න කියලා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව හිතලා. එහෙම වැඩ පිළිවෙලකුත් ඒ අතරේ ක්‍රියාත්මක වෙනවා කොවිඩ් එන්නක් කරණය පැත්තෙන් සඳහන් කරද්දී.
ස්තුතිවන්ත වෙනවා මනෝජ් කිවිලගේ සතිය ශ්‍රී ලංකාවේ සිදුවුණු විශේෂිත සිදුවීම් සමාලෝචනයට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති අයිබෝවන්. අපි ලබන සඳුදා නැවතත් හමුවෙමු.
බොහොම ස්තුති දිල්රුක්ෂ අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.